නම් ඒකෙන්
මට දෙනවා දැන් වැඩ දුනා කියලා කියනවා.
ඔව්.
මේ සෝතාපට්ටි පරිච්ඡේද යන්නේ දැනේ අපේ ලොකුම බලාපොරොත්තු මේ ජීවිතේ.
හරියට හරි. අවක නැහැ බලාපොරොත්තු වෙන්න ඕන.
ඒ යනකොට මේ පහුගිය දවසක අපේ දේශකතුමාණන්ගෙන් මේ පිටුණා මේ ශ්‍රෝතයෙන් ඇහුම්කන් දීමෙන් තමයි සෝතාපට්ටි ඵලයට යන්න උමනා කරන්නේ. භාවනාව ඊට අවශ්‍ය කරන්නේ නැහැ කියන කාරණාව. ඊපස්සේ මේ අපේ කල්යාණ මිත්‍ර කීප දෙනෙක් ඔක දැඩිවිලි ලෙසම එළමිලා භාවනාව අවශ්‍ය නැහැ කියලා කතා කරනවා. ඉතින් මටත් මේක තේරුම් ගන්න බැරි නම් මොකද අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ භාවනා නාම රූප දකින්න කියන කාරණාව තමයි සෝහන් ඵලයට යන්න ඊළඟට සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලට යන්නේ මේ නාම රූප දැකීම කියන කාරණාව විසින්. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් තමයි මට දැනගන්න
ඔබෙන් අපි වෛද්‍ය පරිස්සම් වෙන්න ඕන. අපි දැන් අපේ මත තියෙන්න පුළුවන් අපි අහපු දේවල්. ඒකට දහමට ගලපලම බලන්න ඕන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ නේද? එතකොට ඒකෙදි බලන්න වෙන්නේ එක දෙයක් තමයි සෝවාන් වෙනවා කියන එක මොකද්ද කියලා වචන වලින් තියෙන ටික දැනගන්න වෙනවා.
පැහැදිලි
කරගන්න. ඔව්. දහමට ගලපයි. ඒකෙදි මම හිතන්නේ ඔබතුමාලා දන්නවා මේ සංයෝජන තුන කැඩෙන්න ඕන නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒක මුල් තැනේ ඉඳගෙන තමයි ඉතින් අපි අනිත් පැති වලින් බලන්න ඕන. මොකද ඒ සිද්ධිය වුණොත් විතරනේ සෝවන් වෙන්නේ. ඔව්. එතකොට ඒකේ ඊළඟට ඔය සක්කාය දිට්ඨිය විස්තර කරපු තැන් තියෙනවනේ අර 20 ආකාර සක්කාය දිට්ඨිය පංච උපාදානස්කන්ධ එක්ක කොහොමද සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ? රූපය රූපය මුල් කරගෙන හතර ආකාරයකට ඇති වෙන්න පුළුවන්. වේදනාව මුල් කරගෙන හතර ආකාරයකට ඇති වෙන්න පුළුවන්. ඒ ටික දන්නවා ඇතිනේ නේද? සංඥාව මුල් කරගෙන සංකාර මුල් කරගෙන විඥාන මුල් කරගෙන. ඈ කොහොම හරි මේ මම ඉන්නවා කියන හැඟීම රූපය මම කියලා හිතන්න පුළුවන්. මං රූපවන්තයි කියලා හිතන්න පුළුවන්. රූපය තුල මම ඉන්නවා කියලා හිතන්න පුළුවන් නේද? මා තුල රූපය තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඔය වගේ එක එක විදිහට මේ මම කියන එක්කෙනා පුද්ගලයා මතුවේ පුද්ගල හැඟීම නේද? එතකොට ඊළඟට කියනවා තව තැනක තියෙනවා ඔය දැන් වර්තමානයේ මම ඉන්නවද මම කවුරු වෙලා ඉන්නවද කොහොමද ද ඔයගේ ප්‍රශ්න එන එක. අතීතේ මම හිටියද කවුරු වෙලා හිටියද කොහොම හිටියද අන්න වගේ ඔය පහක් විතර තියෙනවා මට හරියට මතක නැහැ පොත්වල ඇති සමහර විට. මේ අහම ඊළඟට අනාගතේ ගැන ඔය ප්‍රශ්න එන්නේ සක්කාය දිට්ඨිය මත. ඒක සක්කාය දිට්ඨිය කැඩුනා නම් ඒකෙන් අපි තේරුම් ගන්න ඕන අනාගතේ මං කොහේ යයිද කවුරු වෙයිද මොකක් වෙයිද ඔය ප්‍රශ්න එනවා නම් සක්කාය දිට්ඨිය තියෙනවා. මේ මේ දහමට අනුව අර ගලප නැහැටි මං කියවි. ඒතර මොන විදිහකින් හරි සක්කාය දිට්ඨිය කැඩුනා නම් පුද්ගල හැඟීමට අදාළ ප්‍රශ්න එන්න බෑ. එනවා නම් සක්කාය දිට්ඨිය. ඒක අපි ඒක තේරුම් ගන්න ඕනේ.
ඒකටනම් පටිසම්පාදේ පිළිගත්තු
හරිය. ඒකට මොකද්ද කියන එක අපි හොයා ගන්න ඕනේ. දැන් මූලිකව ඕක තියාගෙන දැන් මොකක් අවබෝධ කළොත් ඔය ප්‍රශ්න නැති වෙයි. ඒතර ඔබතුමා කියපු එකත් හරි. ඉතින් පටිච්ච සමුප්පාදේ දැක්කොත් නේද හැම දැක්කා වෙන්නේ.
හේතුඵල
ඒ හින්දා මෙහෙමයි අපි ওই වචන ටික දන්නවා. පටිච්ච සමුප්පාදේ නොදන්න කෙනෙක් නැහැ. හේතුඵල නොදන්න කෙනෙක් නැහැ. චතුරාර්ය සත්‍ය නොදන්න කෙනෙක් නැහැ. මං කියන්නේ සාමාන්‍ය හොයන අය. නේද? දැන් වැඩේ දෙන්නේ දැනගත්තට දැන් අර මට්ටමින් කියන්න පුළුවන්ද? සක්කාය දිට්ඨිය දුරු වුණා කියන මට්ටම දහමට ගලපලා කියන්න පුළුවන්ද? දැන් මම මේව දන්නවා කිව්වට
දැකලා නැහැ.
ඒ දන්න දේ දැක්මක් වෙලාද? ඉතින් දන්න දේ දැක්මක් වෙන්න පළවෙනි දේ දන්න දේ අඩුපාඩු තියෙනවා. අපි දැනගෙන තියෙන එකේ අඩුපාඩු තියෙනවා. ඒක ගොඩක් වෙලාවට එතන ප්‍රශ්නේ හදාගන්න වෙනවා. ඒකක් දහමට අනුව.
මට පොඩි ගැටලුවක් තියෙනවා නේද? දැන් අපි කර්මයේ කර්මඵල විශ්වාස කරනවානේ. හ්ම්. එතකොට මේ දැන් අපි බොහෝ වෙලාවට කුසල කර්ම කරන කර්මින්ම තමයි ඉන්නේ මේ දහමෙන් යනකොට. හ්ම්. එතකොට දැන් අර සක්කායෙක්තිය මේ අපි මම හිතනවා දැන් මම මැරුණට පස්සේ කොහොම මම කුසල කර්ම කරපු හින්දා
සුගතියක
යයි කියන චේතනාව තියෙනවා. ඒත් එතන සක්කායෙක්තිය කැඩිලා නැහැ නේද?
කැඩිලා නැහැ. අනහ හොඳ දෙයක් ඔක. අන්නවම දකින්න පුළුවන් වෙනවා. මොකද දැන් අනාගතේ මම ගැන අදහසක් නෙති. ඒකට අපෙන්ට ගැලපෙන්නේ නැහැ.
ගැලපෙන්නේ
නැහැ. එතනින් තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය කැඩිලා නැහැ. හරි. සක්කාය දැන් ඒ ඕක දහමේ පැහැදිලිව තියෙනවා. ඔය දැන් කර්මඵල අදහන එක සම්මා දිට්ඨියක්. හැබැයි ඕක සම්මස්සගතව සම්මා දිට්ඨිය.
දිට්ඨිගතයි.
නැහැ. ඒක ඒ සම්මා දිට්ඨිය ලෝකෙටයි. ලෞකිකයි. ඒකෙන් හැදෙන ආර්ය ශ්‍රාන්තික මාර්ගයක් තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට ගොඩාක් අය ඉන්නේ දහම හොයන අය ඕකේ. ලෞකික සම්මාදිට්ඨිය මත ඉතින් ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා තව එකක් තියෙනවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් එන්නේ ඒක. හරි. ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ අනිවාර්යෙන් ඒ සම්මාදිට්ඨිය ආපු කෙනෙක් විතරයි ආර්ය මාර්ගයට වැටෙන්නේ. ඒ කියන්නේ සෝවන් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනෙකුට විතරයි. කම්මස්සගත සම්මාදිට්ඨිය දැන් ඒ කියන්නේ ලෝකෙට අයිති සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය එක්ක බලනකොට මිත්‍යා දෘෂ්ටිය. ඒක අපි සම්මාදිට්ඨිය කිව්වට අර නියත මිත්‍යා දෘෂ්ටි එක්ක බලනකොට ඒක සම්මාදිට්ඨිය. හැබැයි ඒකෙන් පෙන්නන්නේ මේ සසරේ යන හැටි යන එක යහපත් කරන විදිය. ඒ කිව්වා වගේ තින් කරන්න, කුසල් කරන්න. එතකොට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
ඒකත් අතහැරලායි අපි මේක
කළේ. මෙහෙමයි. දැන් ඒක දැන් අර සසරේ යන ගමන යහපත් කරන විදියක්. ලෝකෙන් එතර වෙන විදිය නෙවෙයි. ඒතර බුදු කෙනෙක් පෙන්නන්නේ ලෝකෙන් එතර වෙන විදියනේ. නැවත උපදින එකෙන් නේද? මේ 31 තලේ කොහේ හරි උපදිනවා නම් ඕක දුකයි. ඕකෙන් ගැලවෙන්නේ කොහොමද කියන මේ තුන් ලෝකයෙන්ම එතර වෙන පැත්ත. ඒක තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. ඒතර අන්නේ දැක්ම එන එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨි. ඒක ආපු කෙනාට අරක මිත්‍යා දෘෂ්ටිය.
අරටත්
වඩා කියන්නේ මේ ලෝකේ යන හැටි මේ දීලෝකේ ගියා. දුක නැති වෙන්නේ
නෑ.
නිවන නෑනේ. නෑ ආයේ ආයේ සතර අපාගත වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ දිවි ලෝකෙ ගියා කියලා ආයේ අපාය යනවා කියන එකෙන් මිදිලා නෑ. එතකොට අපි කිව්වා වගේ අර බෞද්ධ විදිහට වෙන්න ඕන මේ ලෝකෙට අයිතිපැත්තෙන් හිතුවොත් ආයේ සතර අපාගත නොවන තත්ත්වයකටවත් වෙන්න ඕනනේ. හැබැයි ওই හිතීම ලෝකෙට අයිති. ඒක වෙදුමනා ඒක කෙටිුණා හැබැයි පටන් ගන්න වෙන්නේ උතන ඉතින්
තර
පටන් ගන්න අපේ ඉන්න මෙතෙන්ට එන මෙතෙන්ට ආව තමයි ඊළඟ තැනට යනකොට ඔය මත සමහර විට වෙනස් වෙනවා දැන් මං කිය සක්කාය දිට්ඨිය කැඩෙනකොට ඔය හිතන විදිය වෙනස් වෙනවා දැන් ඔහොම හිතන්නේ අන්න ඔක දකින්න පුළුවන් නම් ඒකත් ලොකු දැක්ම දැන් තුමා කියපු එක එහෙම හිතන්නේ සක්කාය දිට්ඨියෙන් නේද මං කොහොම හරි සෝවන් වෙන්න ඕන ඒ ඊළඟතරේ අපාගත වෙන්න බෑ හොඳ තැනක යන්න ඕන ඔය බලාපොරොත්තු ඉන්නේ ඔය කියන්නේ ඔය බලාපොරොත්තු තියෙන්නේ තාම ලෝකෙට අයිති
ලෞකික
ප්‍රවේ මේ ලෝකෙන් එතර වෙන අදහසින් නෙමෙයි ඔය පාය යන්න බෑ සතරේ හිටියට කමන්නේ එතකොට අර සතර බය දැකලා නෙමෙයි ඒක එන්නේ දුක අවබෝධ කරලා නෙමෙයි යෝකෙන්. තව පැත්තකින් කිව්වොත්. දැන් දුක පිරසින්ද දකින්නක් වෙනා ආයේ මොහතකටවත්
නතර වෙන්නේ නැහැ
නේද? මෙතෙන්ට එන්න පැත්තක් හිතන්නේ නැහැ. හරි. ඒ දැක්ම එන්න තමයි මේ ධර්මයේ නුවණින් හොයන්න ඕන. එතකොට දැන් අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ තව එකක් ඇහුවානේ. මේක අහලා විතරක් මේක වෙනවද නැත්නම් භාවනා වෙන්නේ නැතුව පුළුවන්ද කියලා ඒකටත් උත්තරයක් දෙන්න ඕන දහමට. එතන එතන තේරුම් ගන්න ඕන දැන් සමාධිය ඕන වෙන්නේ මොකටද කියන එක. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා සමාධිය මොකද්ද වෙන්නේ. නීවරණයටපත්
වෙනවනේ.
හිත එකඟ වෙනවා කියන්නේ නීවරණයටපත් වුණ මනස. නේද? එතකොට මේ දේශනාවල පැහැදිලිව තියෙනවා නීවරණයටපත් වුණ මනසටයි ධර්ම දකින්න පුළුවන් කියලා. නීවරණ ගොඩේ ඉඳන් මේක දකින්න බෑ. නීවරණ යටපත් වුණ මනසට තමයි පැහැදිලි මනස කියන්නේ. ඒකට තමයි ධර්ම දකින්න පුළුවන්. හරි. එතකොට මේ සූත්‍රයේ ගොඩක තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්වා මේ මහණෙනි සමාධිය වඩව, මහණෙනි සමාධිය වඩව. ගස් මුල් තියෙනවා ගිහිල්ලා සමාධිය වඩන්න. කියපුද? නිදර්ශනේ පැත්තකින් තියමුකෝ. සමාධිය එපා කියලා නැහැ. හරි. සමාධිය නැති සමාධිය කියලා අදහස් කරන හිත එකඟ වුණා කියන්නේ නීවරණයටපත් වුණා. එතකොට නීවරණයටපත් වුණ මනසට නේ ධම දකින්න ලේසි. නේද?
ඉතින්
ඔව්. එතකොට එහෙම එක්කකුත් තියෙනවා. හැබැයි එහෙම කිව්වට අනිත් පැත්තෙන් සමාධි ධාන වැඩුවටම සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. එහෙම පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ සමාධිය නැත්තම් සමතෙන් විතරක් ආරේ මාර්ගෙ වැඩෙන්නේ නැහැ. එහෙනම් භාවනා කරලා විතරක් සෝවාන් වෙන්න බෑ. භාවනා කියලා අදහස් කරන්නේ මේ සමත භාවනාව.
සමත භාවනාව. විදර්ශනාවෙන් යම් මේකට පිටුවහ.
අනිවාර්යෙන් විදර්ශනාව එක තමයි මාර්ගඵල තියෙන්නේ. ප්‍රඥාවනේ. විදර්ශනය කියන්නේ ප්‍රඥාව වැඩෙන පැත්ත. හැබැයි ඔතන අපි දැන් ඊළඟ එකක් කියවනේ නාම රූප බැලීම තුලින් කියලා. එතකොට දැන් විදර්ශනා භාවනා කියලා අද කාලේ කරන භාවනා ගොඩක් තියෙනවා. නාම රූප බලනවා වෙන්න පුළුවන්, හේතුඵල බලනවා වෙන්න පුළුවන්, අනිත්‍ය බලනවා වෙන්න පුළුවන්, ත්‍රිලක්ෂණේ වඩනවා වෙන්න පුළුවන්. නේද? ඔය හැම එකටම විදර්ශනා කියන වචනේ දානවා. වෙ අපි මම දක්ෂ වෙන්න ඕන දැන් ඔය වචන කිව්වට මේ වැඩෙන්නේ විදර්ශනේද? මේ ලෝකෝත්තර මාර්ගයද? ලෝකෙන් එතර වෙන පැත්තද? නැත්තම් සක්කාය දිට්ඨියවත් කැඩෙන පැත්තක්ද කියන එක දකින්න අර වෙනම පොඩ්ඩක් කවුරුවත් කියපු හින්දා පිළිගත්තු ටික නෙවෙයි තමා විසින් බලන්න ඕන මේක. තමා අරහාමුදුරුව කියපු හින්දා මෙහෙමයි කියන කතාවත් මං කියපු හින්දා මෙහෙමයි කියන කතාවකුත් එහෙම බලලා හරියන්නේ නැහැ. හරි. අපි ගෞරවය තියෙන එක වෙනම කතාවක්. ගුරු ගෞරවයක් මොනවා හරි අහගත්තු කෙනෙකුට අපි ගරු කරන්න ඕනේ. හැබැයි ඒ හින්දා මේක හරි කියන මට්ටමෙන් ගත්තට දහම දකින්න බෑ. සම්මාදිට්ඨිය කියන එක Taman තුල ඇති වෙන්න ඕනේ. දහම අහලා නුවණින් විමසලා ඇති කරගන්න ඕනේ එක. තවතන මේ සූත්‍රවල තියෙන අර ඥානතෝ පස්සතෝ කියන වචන දෙක. අහන්න දකින්න අහන්න දකින්න ඒ කියන්නේ දැනගන්නදී දැක්මක් වෙන්න ඕන. ඥානම් පස්සං යථාභූතං ඇත්ත ඇතිහෙටි දන්න දකින කෙනාට තමයි සම්මාදිට්ඨිය එන්නේ. සස්ස හෝති සම්මාදිට්ඨිය. එයාට තමයි අන්න සම්මාදිට්ඨිය ඇති වුණා කියන්න පුළුවන්. මේක තියෙනවා මේ ඔය ගන්න තැන් කියන්නත් ඕන මහා සලායතන සූත්‍රේ තියෙනවා. හරි. මහා සලායතන සූත්‍රය කියවලා බලන්න. ඥානං පස්සං යථාභූතං කියන වචන තුන යන්නේ. ඒක මොනවා ගැනද? ආයතන ගැන. ඇහැ ගැන, රූපේ ගැන, චක්කු විඥාන ගැන, චක්කු සංපස්සේ ගැන, ඒ සංපස්සෙන් එන වේදනාව ගැන, අනහම ඕවා ගැන ඥානං පස්සං යථාභූතං. සාමාන්‍ය කෙනා ඥානං පස්සං යථාභූතං එකක් කියලා තියෙනවා.
ඔව්
දැන් ඒ කියන්නේ යථාභූත කියන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි දැනගන්න ඕන. ඒක දකින්න ඕන. දැන් දැනගන්න තියෙන්නේ අපිට දහම අහලා. හරි. අහලා හරි කියෝලා හරි ත්‍රිපිටකේ ඒ කියන්නේ බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කොහෙන් හරි අහන්න ඕනනේ. අපිට තනියෙන් මේක මතුවෙන්නේ නැහැ. ඒකට ඒ දැන ගැනීම. දැනගත්තු දේ ඊළඟට තමන්ගේ දැක්මක් වෙන්න ඕන. තමන්ගේ දැක්ම වුණාද කියන එක මෙහෙමයි. අරහාමුදුරුව කියපු හින්දා මෙහෙමයි කියනවා නම් ඒක තමන්ගේ දැක්ම නෙවෙයි. මේ පොතේ මෙහෙම තිබුණා කියලා කියනවා නම් ඒක තමන්ගේ දැක්ම නෙවෙයි. හරි. එහෙම කියන්න එපා කියන එක නෙවෙයි. එතකොට තව කෙනෙකුට බලන්න පුළුවන්. මං කියන්නේ මේ සූත්‍රෙ මෙහෙම තියෙනවා කිව්වම ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. ත්‍රිපිටකෙන්. හරි. එහෙම එහෙම ඒ රිෆර් කරන්නත් ඕන. හැබැයි මේක කියනකොට තමන්ට මේක නිකන් ప్రత్యක්ෂව තව කෙනෙකුට කියන්න පුළුවන්. ගතියක් එනවා. එතකොට තමන්ගේ දැක්ම කවුරුවත් කියන හින්දා නෙමෙයි. මේක මෙහෙම.
දිනුනේ කියලා කියනවන්නේ.
ඔව්. ඔව්.
ආයතන හැය ගැන තමන් දන්න විදිය තමන්ට පාලනයක් තියෙනවා තමන්ගේ පාලනය බැහැර නේද
කියලා. ඔව් එතෙන්දී අපි යථාභූත කියන ඇත්ත ඇති හැටි මොකක්ද කියන එක හොයාගන්න වෙනවා දහමට අනුව. හරි. ඒකට අන්නේ දර්ශනයක අනිත් එක ලෝකෝත්තර වෙන්නත් ඕන සක්කාය දිට්ඨිය කැඩෙන පැත්තක් වෙන්නත් ඕන. ඒ දැක්මදී.
දැනුම
ලබා ගන්න. ඔව් ඒ දැනුමෙන් අපිට අර දලා දහසක් ගන්න පුළුවන් මේ දැක්ම આવොත් ඕවා තියෙන්න බෑ. තාම නැති වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ මට්ටමට આવොත් සක්කාය දිට්ඨිය පිහිටන්න බෑ. කියලා දැක්මක්. එතෙන්දි තමයි අර සත්‍ය ඥානය කියන එක ඇති වෙන්නේ. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය
කියනවනේ.
තියෙනවා. يعني දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා පැහැදිලි නුවණක් එනවා. අපි ඒක වචන වලින් දන්න මට්ටම නෙවෙයි. මේක මේකමයි. කියලා. එදාට තමයි ওই ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආවා කියන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආපු කෙනාට විතරයි ආර්ය මාර්ගය තියෙන්නේ. මාර්ගඵල තියෙන්නේ.
ඒක ඥානය කියන 12කට මේ වල තියෙනවනේ බුදුහාමුදුරුවෝ. ඒ ඥානය කියන්නේ දුක්ඛ සත්‍ය, කුච්ච සත්‍ය.
ඒ සත්‍ය
සත්‍යයේ තුනකට මේ
වල. ඔව් සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය කියලානේ. දැන් මම කියවේ සත්‍ය ඥානය. සත්‍ය ඥානෙ තියෙන කෙනාට තමයි කෘත්‍ය කරන්න පුළුවන්.
පුළුවන් වෙන්නේ.
ඒකයි. සත්‍ය ඥානෙ ආපු කෙනාට විතරයි මාර්ගේ වඩන්න පුළුවන්. අනිත් අයත් මාර්ගේ වඩනවා කියලා මමත් විදර්ශනය කරනවා කියලා දෙයක් කරයි. හැබැයි ඒක ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ. ඒක අපිට දාන්න වෙන්නේ අර ලෝකෙට අයිති අරෂ්ටාංගික මාර්ගයට. නේද? ඉතින් ඔව් දැන් අන්න එතෙන්ට එන්න අර දෙපැත්තම අවශ්‍යයි කියන එකේ මං ඉන්නේ. ඒ කියන්නේ දැන් භාවනාවෙන් විතරක් ඕක ඉන්නේ නැහැ. හැබැයි භාවනාවේ උදව්වක් තියෙනවා. මොකද නීවරණයටපත් වුණ මනසට තමයි මේක තේන්නේ. සත්‍ය ඥානය ඇති කරගන්නකොට. එතකොට කෙනෙක් කියනවා නම් භාවනාව අවශ්‍ය නැහැ කියනවා නම් එතන අඩුවකුත් තියෙනවා. හැබැයි කෙනෙක් කියනවා නම් භාවනා කරලම මේක ගන්න ඕන කියලා ඒකෙත් අඩුවක් තියෙනවා. හරි.
ලෞකිකමනෙ
කියලා එක හරිනේ. ලෞකිකව. ඔව් ලෞකිකයකට හරි. මම ඒක භාවනාවෙන් එන්නත් පුළුවන්.
භාවනෙන් වෙනත්.
ගොඩක් අය ඉතින් අපේ දහම හොයන අය ඔක්කොම ලෞකික සම්මාදිට්ඨිය ඉන්නවා. කර්මඵල විශ්වාස නොකරන කෙනෙක් නැහෙනි බෞද්ධය. නේද? මේ භාවනාව ඕනේ හොයන්න ඕනේ නිකන් බෝධි පූජාවක් කරන කෙනත් කර්මඵල විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ සම්මාදිට්ඨිය සාමාන්‍ය බෞද්ධයෙකුට තියෙනවා. නැත්තේ ආර්ය සම්මාදිට්ඨිය. ලෝකෙන් එතෙර වෙන පැත්ත චතුසත්‍යයක. එතකොට දැන් චතුසත්‍යයකදී තමයි දුක පිරිසිඳ දකින්න කියලා එකක් තියෙනවා. දුක්ඛේ ඥානය ඇති කරගන්න ඕන. සාමාන්‍ය කෙනා දුක්ඛේ අඥාන. හරි. මම කියන එක නෙවෙයි බුද්ධ දේශනා. සසර යන සත්‍යය දුක්ඛේ අඥානං කියනවා. දුක පිළිබඳව ඥානෙනේ අපි කියන්නේ බුද්ධ ඥානය කියලා නේ. දුක්ඛේ ඥාන. එතකොට අපි ඒ ඥානෙ ඇති කරගන්න
ඕන.
දුක කියන්නේ මොකද්ද කියන පැහැදිලි දැක්මක් එන්න ඕන. හරි. එතකොට දුක දැක්කොත් තමයි දුකට හේතු දකින්න පුළුවන්. දුක අවබෝධ කරොත් තමයි මේකයි ඒ දුකට හේතුව කියලා හොයාගන්න පුළුවන්. දුක දන්නේ නැත්නම් හේතුවක් දැනගන්නවා කියන එක වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධයක් ගැන කොහොමවත් අවබෝධයක් නැහැ.
ඒක මේ කවුරක් කරන දෙයක් නෙවෙයි දුකට අපි ඇති වෙන්නේ අපතුලින් නැති කරගත්ත දෙයක් නිසානේ දුක ඇති වෙන්නේ.
ඒ මොකද්ද දුක කියන්නේ?
ඒ කියන්නේ වන්දියේ
නෑ ඔය දුක ඇති වෙන හේතුවනේ.
ඔව්.
හේතුව හොයන්න කලින් දුක කියලා එක මොකද්ද? කියන එක ගැන අදහසක් ඕන. ඒත් අපි හැමෝම දන්න දුක් මට්ටමක් තියෙනවා. ලෙඩ වෙන එක දුකයි.
බෞද්ධ අබෞද්ධ හැමෝටම තියෙනවා.
හැමෝටම පොදු වී තියෙන දුකක් තියෙනවා. වයසට යන එක දුකයි නේද? මැරෙන එක දුකයි. ඔබ බෞද්ධ වෙන්න ඕනේ නේ ඔය දුක දැනගන්න. හැබැයි අපි දැන් මම මේ ටිකක් කෙටියෙන් ධර්මය දන්න හින්දා අපි යන්න වෙනවා පංච උපාදානස්කන්ධ දුකයි කියපු එකට. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. නේද?
දෙගෙන යනවා. ඔබතුමා දේශනා කරලා තියෙන බල්ලාගේට
ඔව් ඒ උපමා ගන්නවා මේවා ඉතින් තේරුම් ගන්න. එතකොට පංච උපාදානස්කන්ධේ දුකයි කියන එකට හැම දුකම අහු වෙනවා. එතකොට ඒ මට්ටමින් දකින්න පුළුවන් වෙනවා. එතන යම් තැනක පංච උපාදානස්කන්ධේ තියෙනවා නම් ඕක දුකයි. අපිට දැනෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. බුද්ධ දේශනාවට අනුව නේද? දැන් රූප උපාදානයක් තියෙනවා නම් ඕකයි තර්ක කරන්න දෙයක් නැහැ. ඒක දුකම තමයි. අපට දැනෙනවද නැද්ද කියන එක ඒක අපේ අවබෝධේ ප්‍රඥාවේ මට්ටම. අපි අපි දහමට ගැලපුවොත් රූප උපාදානය නම් ඉතින් දුක වෙන්නව. නේද? මම මේ රූපෙන් ගත්තේ අපි අහුවෙන්නේ රූපෙට හින්දා මේ කාම ලෝකවල මට්ටම. අනිත් ටිකක් තියෙනවා එතන වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒවා තියෙනාද කියලා බලාගන්න අපිට හරිලේදී රූපයක් අල්ලගෙනද කියලා.
පැහැදිලිද?
ඒක චෙක් කරගන්න තමන්ට පහසු. එතකොට රූපයක් උපාදාන වෙන්නේ මොන වෙලාවෙද කියන එක හොයාගන්න වෙනවා නේද? එතකොට දැන් එතන උපාදාන වුණා කියන එක විස්තර කරනවා. රූපය බාරගත්තා, රූපේ බැසගත්තා, රූපේ පිළිගත්තා කියන මට්ටමට තමයි රූප උපාදාන කියන්නේ. හරි. වචන තුනක් කියන්නේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය, තිප්පති. ඉතින් ඕකමං අර බල්ලගේ උපමාවෙන් තමයි අර අපිට තේරෙන විදිහට පැහැදිලි කරන්නේ. දැන් බල්ලා වතුරට බිලා අන්න බල්ලෙක් ඉන්නවා කියනකොට ඒ වතුරේ ඉන්න බල්ලව උපාදාන කරලා ඉවරයි. නේද? ඒ රූපේ දැඩිව පිළිගන්නයි. තත් අපි දකින්න ඕන ඒ බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියනකොට රූපයක් උපාදාන කරනවා. තව විදිහට කිව්වොත් දුක සකස් වෙනවා කියන එක. ඒ කියන්නේ බාහිර රූපයක් තියනවා කියලා බාර ගැනීමම
දුක.
හරි. තත් කෙටියෙන් කිව්වොත් ඔන්න දුක. තත් ඒක උපමාවනේ. අපිත් බාහිර රූපයක් තියනවා කියනකොටම තේරුම් ගන්න ඕන නේ රූපේ උපාදාන කරලා දුක සකස් වෙනවා. මේ සත්‍ය එනකොට මොකද්ද වාහනේ ගියේ කියලා දන්නවනේ. දන්නේ මොකද්ද? ත්‍රිවිල් එකක්ද, බයික් එකක්ද? එතන
ගියම උපාදාන
නෑ. නෑ, එතෙන්ට යන්න ඕනේ. මෙතන ඉඳන් උපාදාන කරලා.
නෑ හිත. ඒක තමයි.
ඔය දැන් මොකද්ද ඉන්නේ කියලා කියන්න පුළුවන් නේ ඔබතුමාට? මම දන්නේ නෑ. පිටු ත්‍රිවිල් එකක් කියන්නේ නේද? දැන් බලන්න ත්‍රිවිල් එක අතන තියනවා කියන එක අපි බාර අරන් නේද?
මනසෙන් බාර අරගෙන
නේ. මනසෙන් කියන අපි පිළියන. අතන ත්‍රිවිල් එකක් තියනවා. ඒකේ සද්දේ අපිට ඇහෙනවා. ඔය සද්දේ එන්නේ ඒ ත්‍රිවිල් එකෙන්. ඒ ටික බාර අරන් ඉවරද? නේද? ඒ ත්‍රිවිල් එක රූපයක්ද නැද්ද? රූපයක්. තේ රූපේ අපි උපාදාන කරලාද නැද්ද?
කරලා.
කරලා. ඒක දෙඩිව පිළි අරන් ඒක එහෙමමයි කියලා. හරි.
ඒකෙන් තමයි මේ සන්දයාවේ.
ඒකෙන් තමයි සන්දයාවේ. අපිට ගියොත් ওই ත්‍රිවිල් එක දකින්න පුළුවන්. ඔබට නගින්න පුළුවන්. අල්ලලා බලන්න පුළුවන්. මේ ආයතන ඕන එකකින් ඔබ අත්දකින්න පුළුවන්. ගඳවත් සුවඳක් බලන්න පුළුවන්. නේද? ඒක මුල් කරගෙන අපිට ආයතන 6ම උපදින්න පුළුවන්. ඔබ අත්දකින්න.
ඔතන
තමයි වැරදුණු තැන. දැන් ඔතන වැරදුණ තැන කියන්නේ ඔතන දුක සකස් වුණා කියලා දකින්න නුවණක් නැතිකම. බුදු දේශනාව මොකද්ද? සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතන පංච උපාදානස්කන්ධේ නැද්ද? රූපේ උපාදාන වෙලා. ඒ රූපෙට අදාළ අපි කැමැතිද අකමැතිද කියන ගතිය තියෙනවා. ඔකට අදාළ සංඥාව තියෙනවා. ත්‍රිවිල්ලක වෙන් කරගන්න පුළුවන් නේද අනිත් ඒවායි. සංඥා උපාදාන. ඒක ගැන චේතනා ටික ඇවිල්ලා සංකාර. ඕවා දැනගත්තු විඥානයක් හටගෙන. එතකොට පංච උපාදාන ස්කන්ධය සකස් වෙලා නැද්ද?
සම්පූර්ණ සකස්
වෙලා. ඔව්. හැබැයි අපට නුවණක් තිබුණාද දුක සකස් වුණා කියලා?
නෑ.
නෑ.
දැන් ඒක වැරද්ද ගත්තා.
එහෙනම් තේරුම් ගන්න ඕන ඔන්න දුක්ඛේ ඥානං කියන එක නෑ. තේරුණා? දැන් ධමට අනුව සංකර පංච උපාදානස්කන්ධෙනි හට ගන්න තියෙන්නේ. නේද? අපිට ඒක ගලප ගන්න පුළුවන්.
දුක ගලවන්නේ
අවුලද? එතන මොකද්ද තියෙන දුක? අරේ ත්‍රිවිල් එකක් තියෙනවා කියලා දැනගත්තට මට තියෙන දුක මොකක්ද? නේද? ඒ පැත්ත පේන්නේ. අන්න අතනින් තේරුම් ගන්න ඕනේ එහෙනම් මොකද්ද අඩුවක් තියෙනවා. එක්ක දහම වරදින්න ඕන බුදුහාමුදුරුවෝ කියපු දේ. නේද? නැත්තම් අපේ අවබෝධේ
අඩුව.
ඒ දෙකෙන් එකක් නෙවෙන්න ඕන. ඒක තමයි දැන් අරක ඔතන දුක සකස් වුණා කියලා පේන්නේ නැත්නම්
පේන්නේ නැත්නම්
දුක පිළිබඳව ඥානෙ අඩුවක්
ලෞකිකදී ඒ තීවිල් එක උපාදාන කරන කර්ම සකස් කරනවා මගේ තීවිල් එක පාරේ මගේ දැන් මේ පේනවා අද මොනව කරගත්ත දැන්ද මේක හැයර හම්බ කරගත්ත දැන්ද දැන් මේ අපි කර්ම සකස් කරගන්නවනේ මගේ ගුණා
ඔව්
මොකද අහගෙන තීවිල් එකක් තියෙනවා මට කීන් තියනවා
අපිට මේ කතා කරන්න බෑ මෙතන සද්ද කරන.
සත්‍යය.
ආ ඔකේ දුම් ගිහිල්ලා මේ පරිසර දූෂණේ ගැටෙන්න පුළුවන්. ආ ත්‍රිවිල් එක හොඳ එමට ගමනක් යන්න කතා කරගන්න පුළුවන් කියලා ඇලෙන්න පුළුවන්. නේද? ඔය දෙකම එන්න පුළුවන්.
අර සද්දේ ගැටගෙන ඉඳලා
නැද්ද? ඔව් දැන් ඔතන අපිට දකින්න පැති දෙකක් තියෙනවා. එකක් තමයි ත්‍රිවිල් එක තියනවා කියන එකේ ඉඳන් ඊට පස්සේ කරන දේවල් ටික. ඒක තමයි දැන් ඔබතුමා කිව්වේ. එක්කෝක එක්ක ඇලිලා ක්‍රියා කරනවා නැත්නම් ගැටිලා ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කරන හැම එකක්ම කර්මයක් නේ. සසරේ ගෙනියන
ඒවානේ.
පරිපාකල දෙනවා. නැහැට පරිපාකල දෙනවා. සසරේ ගෙනියන ඒවානේ. ඒ ටික පැහැදිලි නේද? ඒතකොට එතන නෙමෙයි මට කතා කරන්න ඕන. ඕක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කතා කරන්නේ ඔතන ත්‍රිවිල් එකක් තියෙනවා කියලා බාරගත්ත එකේම
දෝෂේ
සංකේය අරගෙන මනසිකාර කරේ
නැහැ. ඔව් දැන් අපි ත්‍රිවිල් එකක් තියෙනවා කියලා දැන ගැනීම තුළ පංච උපාදානස්කන්ධයක් හැදුනා කියන එක
පිළිගන්නවනේ.
එහෙනම් දුක සකස් වෙලා තියෙනවා. හරි. එතකොට දැන් චතුරාර්ය සත්‍ය දකින්න නම් දැන් මොන දුක දැක්කනම් ඊළඟට තියෙන්නේ දුක්ඛ සමුදය හොයාගන්න. මේක හටගත්තේ කොහොමද? එතකොට නะ දැන් ත්‍රිවිල් එක කියලා දැනගත්තේ කොහොමද අපි?
ශබ්දේ.
ශබ්දය ඇහුණා නේද? ඔය ශබ්දය ඇහුණ නැත්නම් අපි ත්‍රිවිල් එකක කතාවක් කියන්නේ
නැහැ.
නැහැ. එහෙනම් ශබ්දය ඇසීම හේතු වෙලා තියෙනවා නේද? බැරි වෙලා කන ඇහෙන්නේ නැත්නම් ඕක දන්නේ නේද? එහෙනම් තේරුම් ගන්න ඕන මේ සද්දේ ඇහුනේ එක අනිවාර්යෙන් හේතු විලා.
ඒක තමයි හේතු වල දැන් මේ
ඇවිල්ලා. ඔව් දැන් සමුදේ පැත්ත හොයන්න ඕන. හරි. ඊළඟට සද්දේ ඇහුණා. සද්දේ ඇහෙන්නේ දැන් ආයතනෙත් හොයා ගන්න පුළුවන් සෝත ආයතනේ නේද? කන වැඩ කරලා තියෙන සෝත ආයතන. එතකොට බලන්න ඕන දැන් සද්ද වල රූප තියෙනවද? දැන් ඔය සද්දෙම අපි හිතමු පොඩි ළමෙකුට ඇහෙනවා ඊට කලින් ත්‍රිවිල් එකක් ගැන දන්නේ නැහැ. දැන් එයාට ත්‍රිවිල් එකක් මැවෙයි
නෑ.
සද්දේ ඇහෙනවද? සද්දේ ඇහෙනවා.
සද්දේ ඇහෙනවා. හඳුරන්නේ
නැහැ. රූපේ හැදෙන්නේ.
රූපේ හැදෙන්නේ.
අපි හදපු රූපේ හදන්නේ. එහෙනම් එතන මොකද්ද තව වෙනසක් තියනවා නේද? සද්දේ නෙමෙයි රූප දෙන්නේ.
අපි මේ ඇතුළට දාගත්ත දේත් එක තමයි කියන්නේ.
ඒක ඇතුළ.
පෙර පෙර ඇසුර උදව් වෙලා තින අපේ පෙර අද්දකින්
නේ වස්තමන හිතේ ඉන්නේ ඔතන ඉතන්නේ
මොකද සම්බන්ධ වෙන්නේ අපේ චිත්ත රීතියට පස්සේ දාමු දැන් ඔතන නිකන් සරලව තේරුම් ගන්නකො සද්දේ ඇහුණා සද්ද සංඥාවේ රූප තියෙන්න බෑනේ දැන් කනට කියන්න බෑනේ මේ රූපේ කියලා කනට පුළුවන් සද්ද දෙකක් වෙන් කරලා දෙන්න විතරයි මං කතා කරන සද්දේ අර සද්දේ අතර නානත්වයක් තියෙනවා. ඒ වෙනස් සද්දයක් කියන එක විතරයි කනට කියන්න පුළුවන්. ඊට වඩා දෙයක් කියන්න බෑ. එහෙනම් මොන ආයතනෙන්ද ඒකට අදාළ රූපේ හැදුවේ?
මන
ආයතන. අපි හිතෙන් හිතලා සද්දේ ගැන හිතලානේ මේ
නෙගටිව්
දෙයක් තමයි මේ ආවේ වෙලාවට ඒක. ඒක ඇතර හිතෙන්.
ගැතින්
එතකොට ඔන්න උදව් වෙලා තියෙනවා පරණ අධ්‍යක්ීමත් උදව් වෙලා දැන් ආපු සද්දෙත් උදව් වෙලා නේද ඔය දෙක උදව් වෙලා හිත තමයි ත්‍රී වීල් එකක් කියන එක දැනගත්තේ නැව සද්දය ඇහෙනකොට ෆෝන් එක කියලා දන්නවා සද්දේ නෑ ෆෝන් එක හැබැයි අපි සද්දේ ඇහෙනකොට සද්දයක් ඇහුණා කියන එක නෙමෙයි දන්නේ අන්න ෆෝන් එක රින් වෙනවා පේනවාද? ඔව්. දැන් රූප ටික මෑවෙනවා හිතේ. නේද? දැන් අපිට සිහියන් නුවණක් තියනවාද ওই ටික හිතෙන් හැදුවා කියලා? නෑ. අපි දැනගන්නේ එළිය රූප ගැන තමයි මේ දැනගත්තේ. නේද? ඒතර බාහිර රූපේ දැනගන්නකොට ඔය ෆෝන් එක කියනකොට ෆෝන් එක උපාදාන කරලා අර ත්‍රිවිල් එක කියනකොට ත්‍රිවිල් එක උපාදාන කරලා අපි දැඩිව පිළියරන බාතරා ඒකේ බැසගෙන ඉවරයි ඒක තමයි රූප උපාදානස්කන්ධය ඒක පිළිගන්නානේ නේ අපි දැනගන්න බාහිර රූප ඔක්කොම වැටෙන්නේ
මනසේ
රූප උපාදානස්කන්ධයට ତොර කෙටියෙන් කිව්වොත් ඔය දුක සකස් වුනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන
මේ
දැක්ක රූපය මේ දැක්ක ඇහුනේ මේ හෝල් එක කියලා ඒ වෙනදෙට ගෙනුනම මනන වෙනවා. ඔව් දැන් ඒක වෙනකොට අන්න තීරුම් ගන්න ආයතන දෙකක් වැඩ කරලා. සෝත ආයතනෙයි මන ආයතනෙයි.
මන ආයතනෙයි කියනවා.
ඒතකොට මන ආයතනෙන් තමයි රූපේ සකස් කරේ. සෝත ආයතනෙන් දුන්නේ සද්ද සංඥාව විතරයි. රූපයක් දෙන්නේ නැහැ. නේද? සෝත ආයතනෙට හැකියාව තියෙන්නේ සද්ද සංඥාවක් දෙන්න විතරයි. ඒක රූපයක් බවට පත් කළේ මන ආයතනෙ. ඒතර පත් කරන්න උදව් වෙලා තියෙන්නේ මොනවද කියලා බැලුවොත් තමයි පෙර ඇසුර උදව් වෙලා තියෙන්නේ. දැන් සද්ද සංඥාවත් උදව් වෙලා තියෙනවා. හදලා තියෙන්නේ මොකද්ද? රූපයක්. නේද? ඒතකොට ඔක හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද?
දැනගත්තා.
හිත ඇතුලේ වැඩන්නේ.
ඔව්.
හිතෙන් හදපු දේ තමයි මේ හිත දැනගෙන තියෙන්නේ. මන ධම්ම මනෝ විඥාන අපි වචන දැම්මු ධම්ම කියන්නේ එළියේ තියෙන දෙයක්ද හිතෙන් හදපු දෙයක්ද හිතෙන් හදපු දෙයක් හිතෙන් හදපු දෙය හිත දැනගත්තා හරි ඕක එතකොට එළියේ තියෙන්න පුළුවන්ද හිතෙන් හදපු දෙය ඉරන් හිත දැනගත්තේ ඒක තමයි තුල වැඩන්නේ බාහිර රූපයකට සම්බන්ධයක් නැහැ නේ අපි හිතපු දේවල් බාහිර රූප දන්නේ නැහැ හැබැයි අපි විශ්වාස කළේ ওই දැනගත්තේ එළිය රූපයක් කියලා දැන් අර වතුරට එබෙන බල්ලගලෙත් ඕක නේද
ඔහොමයි කරන්නේ අපේක්ෂන්නේ
නම මාතේ නැහැ මම මේ දැනගන්න
ආන්නේ ඔව්
උතෙන්දී බාහිර සාධකෙකුත් තියෙනවා
ඒක අපි හොයන්නවා
අපි ඒක ගන්න
හරි දැන් බාහිර දෙයක් තියෙන්න ඕන ඔව් ඒක ගැන දැන් නුවණින් හොයන්නත් ඕන බාහිර සාධකයක් තියෙන්න ඕන කියන එක දැනගත්තේ කොහොමද කියන එකත් අපි හොයන්න වෙනවා නේද මේ කරන්නේ නුවණින් හොයන එක
අපි හොය බාහිර සාධකේ අතත් එන්න පුළුවන් නම් මෙහෙම නෑ මම ගෙරෙන්නේ කියන්නේ.
ඔව්.
දැන් ඇහෙන සද්දේ.
ඔව්.
මම කියනවා සද්දයක් කියලා. මෙයා කියනවා වෙඩිලා කියලා.
ඔව්.
එතෙන්දී ඒ අපිට සත්‍යෙ නෙවෙයි ඉන්නේ. හරි කරා. අපි ඒ ආහිරේ තියෙන එකත් අපි ගන්න දෙන්නේ විදියට.
ඔව් දෙන්න දැනගත්තේ දෙකක්. එහෙනම් ඒ දැනගත්තු දෙකම එළියේ තියෙන්න බෑ. ಜಾති දෙකම තියෙන්න බෑ එළියේ. එහෙම වෙන්න බෑ නේද? එහෙනම් ඔය දැනගත්තේ එළියේ තියෙන එක නෙවෙයි. එතන තේරුම් ගන්න එහෙනම් හිතෙන් හදපු දේ තමයි හිත දැනගෙන
තියෙන්නේ.
එතකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒ දේ එළියේ තියෙනවා කියන්නේ මොඩකමට. දැන් අපිට සිහියනවන නෑ. හිතෙන් හදපු දේ ඔය හිත දැනගත්තේ කියන එක. ඇයි අපි මෙච්චර කල් පුරුදු කරලා තියෙන්නේ ඔය දැනගත්තේ එළියේ තියෙන දේ එක කියලා විශ්වාස කරන්නේ? එතකොට ඒක තේරුම් ගන්න ඒක ලෝකෙට අයිති දැක්ම මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. යථාභූත ස්වභාවය නෙවෙයි. එතකොට යථාභූත ස්වභාවය මොකද්ද? මනසෙන් හදපු දේ මනසෙන් දැනගෙන. රතිඤ්ඤ කියලා දැනගත්තේ ඔබතුමාගේ මනසෙන්. වෙඩිල්ලා කියලා දැනගත්තේ මෙයාගේ මනසෙන්. ඔය දෙකම එළියේ නෑ. දැන් අපේ මෝඩකමට තමයි ඔය දැනගත්තු දේ එළියේ තියෙන දෙමයි කියලා සම්බන්ධ කරන්නේ. මේක තමයි අර දැන් බල්ලා වතුරේ හදපු බල්ලා මේ මං දැනගත්තු බල්ලාම තමයි අර එළියේ ඉන්නේ කියලා විශ්වාස කරනවා. ඒකට දෘෂ්ටිගත වෙනවා. ඒක තමයි ලෝකෙට අහු වුණා නැත්නම් රූප උපාදානය කළා කියන්නේ. දුක සකස් වුණා කියන්නේ ඕක. ඕක කරන්නේ අවිද්‍යාවෙන්මනේ. නේද? ඇත්ත ඇති හැටි නොදන්න කමටමනේ ඔබ කරන්නේ. එතකොට දැන් අපි ওই බුදුහාමුදුරුවෝ පෙන්නන යථාභූත ඥානෙ ගන්න එක විදිහක් තමයි මේ ආයතන පිරිසිඳ දකින්න. ආයතනයට කරන්න පුළුවන් මොකද්ද කියන එක හොඳට දකින්න. එතකොට මේ ආයතන පිරිසිඳ දැක්කොත් තමයි අපිට පේන්නේ ආ ඔය හිතෙන් හදපු එකනේ හිත දැනගෙන තියෙන්නේ. ඒකට උදව් වුණේ ඒවා තියෙනවා. දැන් අපිට මූලිකව පේනවා සද්ද සංඥාව උදව් වුණා. පරණ අත්දැකීම උදව් වුණා. ඒතර ඒවා ප්‍රත්‍ය වෙලා තමයි මේ දැන ගැනීමට ආවේ. ඒවා උදව් වෙලා. හරි? හැබැයි මේ දැනගත්තු දේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා මිසක් එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරන්නේ නම් මෝඩකමට. අවිද්‍යාවට. පැහැදිලිද ඒක? ඒ නුවණ එන්න ඕන.
මනසෙන් දැක ගන්න ඉන්නවා මනසෙන් දැකලා
ඉතින් ඔව් දැන් යථාභූත ඥානෙදී ඔන්න ඔය පැත්ත අපි හොඳට හිතට පෙන්වන්න ඕන මේ සිද්ධ උනේදී සද්දයක් ඇහුණා සෝත ආයතනික ආකාරිතේ ඒ සද්දේ රූප නැහැ ඒ රූපෙට ඒ සද්දෙට රූප හැදුවේ මන ආයතනයි මන ආයතනේ රූප හදන්නේ කොහොමද සද්ද සංඥාව ගැන හිතනවා අපේ පරණාත් දෙකින් ටික එක්ක පෙර ඇසුරේ ඒ හිතීම තුල තමයි ඔන්න අලුත් රූපයක් දැන් හිතට පේන්නේ. මේ පේන රූපේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඕක බාහිරේ තියෙනවා කියන්න බෑ. කවුද ආවා මේ? පිටිපස්සට ගියා පයින්. නෑ නෑ නෑ. පයින්. එතකොට දැන් ඔන්න ඔතන නුවණින් බලන්න බාහිර රූපයක් දැනගත්තා කියලා අපි විශ්වාස කළා සිද්ධ වුණේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා ඒක එළියේ තියනවා කියලා බාරගත්තේ අර බල්ලගේ දෘෂ්ටියට සමාන දෘෂ්ටියකට ගියොත් ඇත්ත ඇති හැටි නොදන්නකමට පරණ පුරුද්දට ලෝකේ ආපු පුරුද්දට ඔව් එතකොට ඔන්න දේශනාව තියෙනවා ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක්. බොරුවක්.
දැන් සමාජයේ දැන් අපි මේ සද්දය ආවට පස්සේ දැන් ෂෝතෙන් අරගෙන මන ආයතනෙන් අපි හදනවනේ TV එක කියලා.
ඔව්.
ඊළඟට අපි මේ S2ට බලනකොට ඊයර ගිහලා රූපේ තියෙනවා.
ඔව්.
එතකොට එතන මට පොඩ්ඩක් සම්බන්ධ
වෙනවා. එහෙනම් ට්‍රීවිල් එක නැද්ද?
ඔව්
තේ ඉන්නක නැද්ද? ඒක දකින්න පුළුවන් උනේ කොහමද? හොඳයි යන්න ඔහම තමයි නුවණින් විමසන්න ඕන. දැන් ඕක හිතෙන් හදපු එක නම් එහෙනම් කොහමද ඇහෙන් දකින්න පුළුවන් වෙන්නේ? කියන ප්‍රශ්නේ එනවා. හරි? දැන් අන්න ඔහම ඕව නුවණින් විමසන්න ඕන. දැන් හිතෙන් හදපු එක හිත ඇතුලේ නම් ඒ දේ කොහමද ඇහෙන් දකින්නේ? එතකොට මේ දෙක වැරදීනේ නේද? ඇහැ පිළිබඳව ඔන්න ඇහැ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන මේ මේ පිරිසිඳ දකින්න ඕන. ඇහැට කරන්න පුළුවන් මොකද්ද?
වර්ණේ දකින්න.
ඇහැට පුළුවන් වර්ණේ දකින්න. කොහේ තියෙන වර්ණේද?
රූපේ.
එළියේ තියෙන. අර ගස් කොළ පාටයි කියලා පේනවා නේද? අපි හිතමු අර බිත්තිය නිකන් මොන පාටද? රෝස පාට. ඒ රෝස පාට තියෙන්නේ කොහෙද? බිත්ති. නේද? දැන් නිකමට හිතන්න වර්ණාන්දතාවය තියෙන කෙනෙක් ඕක දිහා බලනවා. එයාට රෝස පාට පේන්නේ අපි හිතමු අලු පාටට වගේ පේනවා.
එයායි පාටුනේ දාගන්නේ.
එයා කියනවා එයා හිතන්නේ දැන් අර පේන පාට තියෙන්නේ බිත්ති. නේද? එයා විශ්වාස කරන්නේ අලු පාට තියෙන්නේ අර බිත්ති. අපි විශ්වාස කරන්නේ රෝස පාට තියෙන්නේ අර බිත්ති. දැන් දෙකක් වෙන්න පුළුවන්ද? හරි ඉස්සෙල්ලා කිව්වා වගේ. රතිඤ්ඤයි වෙඩිල්ලයි දෙකම තියෙන්න පුළුවන් දෙලි. දෙන්නම හරි වෙන්න පුළුවන්ද? බැ. කවුද හරි? ඊළඟ ප්‍රශ්න.
දෙන්නම වැරදි.
දෙන්නම වැරදි කියලා තැනකට තමයි එන්න ඕනේ. එහෙනම් වැරද්ද මොකද්ද කියලා හොයාගන්න වෙනවා. දැන් ඔකම තව එකක් තමයි අපි පාට කණ්ණාඩියක් දාලා බලමු. කොළ පාට කණ්ණාඩියක් දාලා බලමු. කොළ පාට. දැන් කොළ පාට තියෙන බිත්තියද? නෑනේ.
නෑ.
එහෙනම් මේ පේන දේ එළියේ තියෙනවා කියන එකේ වැරද්දක් තියෙනවා. අපි කරලා තියෙන්නේ අර වතුරට එවුණ බල්ලා කරපු දේ නේද? බල්ලෙක් වගේ පේනවා, ඌ ඉන්නේ එළි. රතු පාට වගේ පේනවා, ඒක තියෙන්නේ බිත්ති.
ඔය අනුව දැනගන්න දෙන්නේ අදාළ ආයතන අදාළ කෘත්‍ය කරනවා කියන එක විතරයි නේද?
කෘත්‍ය මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ. ඇහි හැකියාව මොකද්ද? ඇහැට පුළුවන්ද එළියේ තියෙන දේ පෙන්වන්න? ඇහැට පුළුවන් ඇහි හැකියාව අනුව යම් දෙයක් උපද්දලා පෙන්වන්න මිසක් ඊට වඩා දෙයක් කරන්න බැහැ. අපි ඇහැ හැදිලා තියෙන හැටි බැලුවත් ඕක තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය විද්‍යාවෙන්. දැන් අපි ඇහි කාචේ තියෙනවනේ. ඕකෙන් හදන ප්‍රතිබිම්බෙනේ ඇහැ ඇතුලේ වැටෙන්නේ. එතකොට හිත දන දකින්නවා නම් දකින්නේ ওই ප්‍රතිබිම්බෙනේ. නේද? හිතට බෑනේ එළියේ තියෙන එක දකින්න. එහෙනම් හිත දැනගෙන තියෙන්නේ ඇහැ උපද්දලා දීපු දේ. ඒ උපද්දලා දෙන දේ ඇහි හැකියාව අනුව වෙනස් වෙනව නේද? නැත්නම් කලර් බ්ලයින්ඩ් ඇහක් තිබුණා නම් වෙන පාට. නේද? දැන් අපිට දැන් සාමාන්‍ය වර්ණ හතම පේන ඇහක් නම් ඒකට අදාළ පාට. හැබැයි ඒ පාට තියෙන්නේ එළියේද ඇහැ උපද්දලා දීපු එකද?
ඇහැ
උපද්දලා දීපු එක. ඇහැ උපද්දලා දීපු එක නෝ අතන නුවණ ඉන්නවා. ඇහැ තමයි පාට ටික උපද්දන්නේ. හරි. හැබැයි අපි මෙච්චර කල් විශ්වාස කරලා තියෙන්නේ එළියේ තියෙන පාට තමයි මේ දැක්කේ.
දැක්කේ.
ඔව්. ඒකට එළියේ තියෙන පාට නෙමෙයි ඔය දැකලා තියෙන්නේ. උපද්දලා. ඇහි කියාවනෝ උපද්දපු පාට. දැන් බැරි වෙලාවත් අපි මේ මනුස්ස ඇහනේ කතා කරන්නේ. මීට වඩා ටිකක් දියුණු ඇහක් තියෙනවා. අපි හිතමු පාට 10ක් පේන ඇහක් තියෙනවා. අපිට 7යි. එයා කියයි ඔතන තව තව මොනවද වෙන පාට ටිකක් තියෙන්නේ කියලා. නේද? ඔව් ඒ රේන්ජ් එක. දැන් අපිට ඇහෙන්නේ නැති සද්ද බල්ලගේ කනට ඇහෙනවා. අපේ කනට ගෝචර නැහැ.
වෙන බල්ලට ඒ වගේ.
ඔව්. ඒ වගේ මේ ඇහැට අපිට පේන රේන්ජ් එකක් තියෙනවානේ. ඕකට අදාළ ටික තමයි අපි දන්නේ. එහෙනම් ඕක ඇහැවපත්ද පුදේ අපි දැනගත්තා මිසක් එළියේ තියෙන දේ දැනගත්තා කියනකොට වැරදිලා නේද? එතකොට ඇහි හැකියාව මත හැමනවා හරි දවස් කරලා දුන්නා නම් ඕක තමයි අපි හිතට දැනගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය නුවණ එන්න ඕන මේ ආයතන හයටම. ආයතන හැකියාව අනුව යම් කිසි දෙයක් උපද්දලා දෙනවා. ඒක ගැන තමයි හිතන්නේ. දැන් සද්ද සංඥා අපිට හිතෙන්නේ එළියෙන් ආපු සද්දේ ගැන හිතනවා කියලානේ. එළියෙන් ආපු සද්දේ නෙමෙයි ඔය. කන කන උපදලා දීපු සද්ද. ඒ කියන්නේ වාගේ කන ඇහුන්නේ නැත්තම් ඕක ගැන හිතයිද?
ඒකට සාධකේ නේද? අවිද්‍යා කර්ම කරන
ආහාර. දැන් අවිද්‍යාවෙන් කරපු වැඩේ මොකද්ද? එළියේක තමයි මේ දැනගත්තේ කියන එක. දැන් එළියේක නිවේනේ ඔය දැනගෙන තියෙන්නේ. ආර
ශක්තිය දුන්නේ
කර්ම තණ්හා ආහාර නිසා. අපි ඒව පොඩ්ඩක් එක එක ගැන කතා කරන්න ඕන. මොකද ඔය වචන කියනකොට ඔළුවේ තියෙන එක මොකද්ද කියලා දන්නේ
නැහැ.
දැන් මේ කියන්නේ වෙන්නේ කක්. දැන් මේ මේක තේරුම් ගත්තොත් ඔයාලට උත්තර ටික තියෙනවා. එතකොට ආයතනේ හැකියාව අනුව උපද්දලා දීපු දෙයක් තමයි අපි දැනගෙන තියෙන්නේ. ඒක පැහැදිලිද? එහෙනම් ඕක එළියේ තියනවා කිව්වොත් කියන්නේ අපේ මෝඩකමට. අනේ ඕක හොඳට පැහැදිලි වෙන්න ඕනේ. අර අපි ගිහින් වතුරට ඇවිල්ලා බල්ලගේ මට්ටමට. ඒකට කියනවා ලෝකෙට අයිති දෘෂ්ටි. හරි. ඉතින් අපි සාමාන්‍ය කෙනා ඉන්නේ මේ මට්ටමේ. ඒක තමයි ලෝකෙට අයිති දෘෂ්ටි. මේ කියන්නේ මේ ආයතන පාවිච්චි කරන්නේ ලෝකෙට අහුවෙලා. ඕක යථාභූත ස්වභාවය නෙවෙයි. ඒකයි බුදුහාමුදුරුව පෙන්නන්නේ අර ඥානම් පස්සන් යථාභූතං වෙන්න මේ ඇහැගෙන කන ගැන නාසය ආයතන හයටම කියනවා. එහෙන් දැන ගන්න රූපේ ගැන සද්ද ගැන මේ ගඳ සුවඳ ගැන ඥානම් පස්සන් යථාභූතං වෙන්න. අපි දැනට දන්න ටික යථාභූත ස්වභාවය නෙවෙයි. ලෝකෙට අයිති. දැන් මේ හදන්නේ ලෝකෙන් එතර වෙන දර්ශනීය ටික කරගෙන. ඒක ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු. ලෝකයාට ඇත්තනේ එළියේ තියෙන දේ තමයි ඔය දැක්කේ කියන එක. එළියේ තියෙන රූපේ තමයි ඔය දැනගත්තේ. හැබැයි ඇත්ත ඇති හැටි බලනකොට ඒක බොරු. ඔය බාහිරේ තියෙන එක නෙමෙයි දැනගත්තේ. හිතෙන් හදපු දේ හිත දැනගෙන තියෙන්නේ. හිතෙන් දැනගන්න උදව් උනේ මොකද්ද? ඇහෙන් කනෙන් ආසෙන් මනෝයෙන් හරි දීපු දේ. ඒව මොනවද? රූප සංඥා සත්ත්ව සංඥා ගහන සංඥා කියලා වහම කියන්නේ ඕවා. දැන් කන උපද්දලා දෙන්නේ සත්ත්ව සංඥාවක් මිසක් වෙන මොකුත් නෙවෙයි. ඇහැ උපද්දලා දෙන්නේ රූප සංඥාවක් මිසක් රූපයන් නෙවෙයි. තේරෙනවද? ඇහැ උපද්දලා දෙන්නේ රූප සංඥාවක් මිසක් රූපය ගැන මොකද්දෝ සටහනක්. සංඥාව කියන්නේ ඒක. රූපේ නෙවෙයි. අපි දන්නේ සංඥාව සංඥාව කියලා. අපි 요거 රූපයක් කියලා බාර ගන්නවා එළියේ තියෙනවා කියලා. සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයක් කියලා අපි බාර ගන්නවා. මේ දැනගත්තේ. දැන් එළියේ තියෙන සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයද මේ දැනගත්තේ මේ ඇහිං. කවදාවත් බෑ දැනගන්න. මොකද ඇහි ක්‍රියාකාරීත්වය බැලුවොත් ඇහැ කියන්නේ අර මේ ප්‍රොජෙක්ට් කරන චිත්‍රපටියක් වගේ එකක් තමයි මේ ඇහැ ඇතුලේ
හැදෙන්නේ.
අර කාචෙන් ප්‍රොජෙක්ට් කරනවා. එතකොට අපි මේ බිත්තියට ප්‍රොජෙක්ට් කරන එකක් දිහා බලබලා ඉන්නා වගේ වැඩක් නේද ඇහෙන් දකිනවා කියන්නේ. චිත්‍රපටියක් බලන. නේද? ජීවිත කාලෙම කරලා තියෙන්නේ ඇහැ හදලා දෙන චිත්‍රපටිය බලලා. චිත්‍රපටිය බලලා අපි දන්නේ නැහැ චිත්‍රපටිය බලනවා කියලා. අපි හිතන්නේ ලෝකේ තියෙන දේවල් අත් දකින්නවා කියලා. ඒක චිත්‍රපටිය ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ. ତර මේ ආයතන මුලාව දන්නේ නැහැ. හරි. ඒකයි බුදුහාඳුර පෙන්නන්නේ මේ ධහම දකින්න ඕන නම් ආයතන පිරිසිඳ දකින්න ඕන වෙන විදිහක් නැහැ. ආයතන පිරිසිඳ දකිනවා කියන්නේ ඒකේ හැකියාව හොඳට අඳුර ගන්න ඕන. ආයතනේ මොකද්ද? ඒකේ කෘත්‍යය මොකද්ද? එයාට කරන්න පුළුවන් මොකද්ද? එයා අපිව මුලා කරන්නේ කොහොමද? ඒ දෙකම දැනගන්න ඕන. දැන් ආයතනේ හැකියාව දකිනකොට අපිට පේනවා ඊට වඩා දේවල් ටික මුලා කරපු දේවල්. දැන් ඇහැ අපිට මෙච්චරකල් කියලා තියෙන්නේ එළියේ තියෙන දේවල් දැක්ක කියලානේ. ඒක තනිකර මුලාවක්. අවිද්‍යාව මත පිළිගත්තු එක. ඇත්ත ඇති හැටි නොදන්න කම මත අපි බාරගත්තා. ඒවට තමයි උපාදාන කරපු රූප කියන්නේ. ලෝකේ කියන්නේ. ලෝකේ පවතින දුක මතනේ. ඒ ඕක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ තව විදිහට. හරි. ତොර ලෝකෙට අයිති මොනවාම හරි අපි බාරගත්තා නම් Tamanට පුළුවන් වෙන්න ඕන ඔන්න රූප උපාදානස්කන්ධේ කියලා මතක් කරගන්න. හරි. රූප උපාදානස්කන්ධේට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුකයි කියලා. එහෙනම් එළිය රූපයක් දැනගත්තා බාරගත්තා පිළිගත්තා කියනකොට ওই පිළි අරන් තියෙන දුක. ඒ හකස් වෙලා තියෙන දුක. අන දුක්ඛේ ඥානං එකේ ගැඹුරු පැත්තක් ඔය. බාහිර රූපයක් පිළිගත්තා කියනකොටම අන දුක සකස් වුණා. දහමකට ගලපලා බලන්න ඕනේ. තාම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැනෙන්නේ ඔක ප්‍රත්‍යක්ෂ වෙනකොට. දැන් අපිට ප්‍රත්‍යක්ෂ ඥානෙ නැහැ නේද? තම සුතමේ ඥානෙ විතරයි. අහපු එක දැන් තමන්ගේ දැක්ම වෙලා නැහැ. තමන්ගේ දැක්ම වෙන්න ඕක ටිකක් නොවනින් බලන්න ඕන මේ කියපේ ඇත්තද? ඔහොම වෙන්න පුළුවන්ද කියන එක. එතකොට ඒ ඥානං පස්සං. ඥානං පස්සං වුණත් තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තියෙන කෙනාටත් තියෙනවා දැන් කෘත්‍ය කරන්න. ඕක ඇත්ත වුණාට තාම මං ඒ මට්ටමේ නැහැනේ. දකින දකින එක එළිය තියෙනවා කියලා නේ හිතෙන්නේ. එහෙනම් අපිට දැන් කරන්න වැඩක් තියෙනවා. ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන් ඔන්න මොකද්ද මාර්ගය කියන එක. මොකක් කළොත් මේ අවබෝධයට එයිද? අපි රැවටෙන්නේ නැති මට්ටමට එයිද? දැන් රැවටීම අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. දැන් රැවටීම කියන එක ඔන්න තේරුම් ගන්න ඕනේ. එළිය රූපයක් තියෙනවා. ඒක තමයි මේ දැනගත්තේ කියලා බාර ගන්නකොට රැවටිලා. ඔක ඔක සැකයක් නැතුව තේරුම් ගන්නකම් මේක හිතට විමසන්න ඕන. හරි. එතකොට ඒ සැකේ අපිට තියෙනවා. ඒක තමයි සංසාර පුරුද්දේ හැටි. දැන් අර ඔබතුමා අහපු ප්‍රශ්නේ බොහොම හොඳයි. දැන් හරි. සද්දයක් ඇහිලා ත්‍රිවිල් එකක් කියලා දැනගත්තා. එතකොට ඔන්න දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. සෝතායතනෙන් සද්දය ඇහුණා. සද්ද සංඥායි රූප නැහැ. ඒක ගැන හිතන්න ගිහින් පෙර අධ්‍යක්ීම ඇදලා අරන් නේද? ඉතින් අදපු දෙය හිත දැනගත්තා. ඕක එළිය තියෙන්න බෑ. අපි මේ පැත්ත බැලුවොත් අපිට පේන්නේ නැද්ද? ත්‍රිවිල්ල. ඔන්න දැන් ප්‍රශ්න එනවා. හිතෙන් අදපු එක නම් အရင် පේන්නේ කොහොමද? အရင် පේන්නේ එළිය තියෙන දේවල්. දැන් ඔන්න အဟက် ගැන නුවණ පිටන්න ඕන. အရင် දැකලා දැනගත්තා නම් အဟက်ට පුළුවන් ද එළිය තියෙන ඒවා දැනගන්න?
බැ.
දැන් අපි කතා කරේ
මනස නැතුව මම දැක්කත්
ඔබ මනස නැතුව ඇහැට රූප දකින්න බෑ. ඇහැට පුළුවන් මේ චිත්‍රපටිය හදලා දෙන්න විතරයි. චිත්‍රපටිය කවුරු හරි බැලුවොත් තමයි ආ මොනවද කියලා තෝරගන්න. ඇහැ හේ කියාව මොකද්ද? වර්ණ රටණක් උපද්දලා දෙන එක. හරි. එහෙනම් ඇහෙන් දැකලත් දැනගෙන තියෙන්නේ එළියේ තියෙන ත්‍රිවිල් එකද? නෑ. ඒ අපේ පරණ මුලාවටම නේද? ආ එහෙන් දැකලා එළිය තියෙන එක දැනගත්තා කියන්නේ අර බල්ලගේ මට්ටමට ගියා. වතුරේ බල්ලෙක් ඉන්නා ඌව තමයි මේ එහෙන් දැක්කේ. අපට නෑ නෝන පිළිතන්න ඕන කවදාවත් මේ එහෙන් එළිය තියෙන දෙයක් දැනගන්න බෑ. දැකලත් නෑ. මේ මොහොතේ දකින්නත් බෑ. නේද? මේ මොහොතේ දකින්නේම ඇහැ උපද්දලා දෙන අර ප්‍රොජෙක්ට් කරන සටහන. එහෙනම් මේ මොහොතේ අපිට එළියේ තියෙන එක දකින්න පුළුවන්ද? බැ. අපි විශ්වාස කරන එක වෙනම එකක්. ඒක දෘෂ්ටියක්. යථාභූත ඥානෙ මේ මොහොතේ එළියේ තියෙන දේ ඇහැට පෙන්වන්න බැ. පුළුවන් වුණා නම් අර බල්ලා කියන කතාව ඇත්ත වෙනවා. ඒකට පේන දේනේ තියනවා
කියන්නේ.
ඒතර අපි පේන දේ තියනවා කියනවා නම් අපි ඒ දෘෂ්ටිය මිසක් යථාභූත ස්වභාවය නෙවෙයි ඉන්නේ. එතකොට දැන් විද්‍යාව පහළ වුණොත් ඒ කියන්නේ අවිද්‍යාවෙන් බලන්නේ නැතුව ඇත්ත ඇති හැටි බැලුවොත් අපිට පේන්න ඕනේ ඇහැ මේ මොහොතේ උපද්දලා දෙන වර්ණ සංඥා හිත දැනගන්නවා. හැබැයි මේ ඇහැ හරහා එළියේ තියෙන දේ හිතට බලන්න බෑ. දැන් පැහැදිලිය තියෝකනේ? එතකොට ඇහෙන් දකිනවා නම් මේ මොහොතේ කවදාවත් එළියේ තියෙන රූපයක් දැනගන්න බෑ කියන නුවණ එන්න ඕන. එතකොට ඔන්න වර්තමානයේ පුළුවන් ද ඇහැ පාවිච්චි කරලා එළියේ තියෙන රූපේ දැනගන්න?
බෑ.
බෑ. බුදුහාඳුරෝ ඔන්න ප්‍රශ්න කරනවා මේ මාළුන්ගේ පුත්ත සූත්‍රෙදී. මාළුන්ගේ පුත්තගෙන් අහනවා ප්‍රශ්න ටිකක්. මාළුන්ගේ පුත්ත මේ ඇහෙන් දැනගන්න රූප තියෙනවනේ. චක්කු විඤ්ඤේයේසු රූපේසු. හරි? ඇහෙන් දැනගන්න රූප. ඔන්න ඔය රූපයක් ගැන කතා කරද්දී ඔය රූපේ දැන් පේන්නේ නැහැ. හොඳට ඒක කල්පනා කරන්න. දැන් ඇහෙන් දැනගන්න ඕන රූපයක් ගැන තමයි දැන් කතා කරන්නේ. කනෙන් දැනගන්න එකක් නෙවෙයි ඈ. ඇහෙන් දැනගන්න රූපේ මේ මොහොතේදී පේන්නේ නැහැ. අදිත්තා කියලා කියන්නේ. ඈ දිත්ත නෙවෙයි. හරි වර්තමානයේ පේන්නේ. ඊළඟට ඔය රූපේ අතීතේ දැකලා නැහැ. අදිත්ත පුබ්බ. මේ කතා කරන රූපේ
විදෙන්නකනේ
මේ මොහොතේ පේන්නේත් නැහැ අතීතේ කවදාවත් දැකලත් නැහැ හරි ඊළඟට කියනවා ඔය රූපේ අනාගතේ දකින්න ලැබෙන්නේත් නැහැ හ්ම් අනාගතේ දකින්න ලැබෙන්නේත් නැහැ මේ තුන් වෙනි කරුණ හතර වෙනි කරුණකුත් කියන කවදාවත් ඔබ දකින්න ලැබෙයි කියලා හිතන්නවත් බැ හරි එහෙම කියලා අහනවා ඔන්න ඔය වගේ රූපයකට ඡන්දයක් රාගයක් කැමැත්තක් ඇති වෙයිද? ආයි කල්පනා කරන්න ඕනේ දැන් ඇහෙන් දැනගන්න ඕන රූපයක් ගැන මේ කතා කරන්නේ. ඒක මේ මොහොතේ දකින්න බෑ. මේ මොහොතේ පේන්නේ නෑ. අතීතේ දැකලත් නෑ. අනාගතේ දකින්න ලැබෙන්නේ නෑ. කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතන්නවා. එහෙම රූපයකට
මම දැනගන්න ආන්නේ
මේ මොහොතේ දකින්නේ නැහැ කියන්නේ කියන්නේ මේක පුදුද කියන්නේ. ඇහැ පිරිසෙන්ද දැකීම තුල. දැන් ඇහැ ඇහැට පුළුවන් මොකද්ද?
වර්ණ
සටහනක් උපද්දලා දෙන එක. ඒ උපද්දපු එක එළියේ තියෙන එකද? ඇහැ උපද්දලා දීපු එක.
නමුත් එළියේ සාධකයේ තියෙනවනේ.
සාධකයේ තියෙන මං අහන්නේ ඇහැ උපද්දලා දීපු එක
දකින්නේ.
එළියේ දකින්නේ අපි ඇහැ උපද්දලා දීපු එකද එළියේ තියෙන සාධකේද? ඇහැපද්දපු එකනේ. ආ ඒක ගැන නේද කල්පනා කරන්නේ?
ඔව් ඒකෙට තමයි.
එතකොට දැනගත්තේ
ඇහැපද්දපු
එක. ඇහැපද්දපු එක. ඇහැපද්දපු එක කියන්නේ එළියේ තියෙන එකද?
නෑ.
නෑ. එහෙනම් මේ දැනගත්තේ එළියේ තියෙන එකද ඇහැපද්දපු එකද?
නෑ.
ඇහැපද්දපු එක. ඇහැපද්දපු එක නම් දැනගත්තේ ඕක එළියේ තියෙනවා කිව්වොත් හරියද?
වැරදි.
වැරදි.
ඒක මනසේ තියෙන.
පැහැදිලි. ඒක ආයතනෙ හිතට නුවණින් දකින්න.
ඒක තියෙන මොනවායි?
මොකද අපේ පරණ පුරුද්දට කියන නෑ නෑ ඔය ඉලියේ තියෙන මොකක් හරි දින ඉඳනේ හොම් පෙනුනේ.
සමාජ ජීවිතවල දැන් අපි මලක් දැක්ක කියලා. ඔව්. දැන් අපි ධර්මයේ ඉගෙනගෙන තියෙන සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරපු නිසා මේ ශ්‍රේණියක් ගන්න මේ මල අනිත්‍ය ස්වභාවයට යනවා කියලා. ඉතින් මල ශ්‍රේණියක් පාසා අනිත්‍ය ස්වභාවයට යනවා කියලා. එතකොට ඒකෙම
ඒ තිරුන් තරට මේක බලන්න පුළුවන් නේද? දැන් මේක මේ වෙනකොට මේ රූපී ඉපිදිලා මියගිහිල්ලා කියලා. නිරුද්ධ වෙනවා කියන තැනට. තමයි දැන් ආවේ. නෑ හොඳයි. ඉතින් දැන් අපි එළියේ තියෙන මලක් තර වෙලා යනවා. ඔක බොරු කියන්න බෑනේ. උදේ පිපුණ මල දවල් වෙනකොට අවශ්‍ය වෙනකොට මැලවිලා. නේද? එහා. එතකොට ඕක ඇත්තක්. කාටද ඇත්ත? ලෝකයට. හරි. එතකොට ලෝකයි ඇත්තක් කොහොමද? දැන් අපි බලන්න ඕන දැන් ඔතන ඇත්ත ඇටි. යථා භූත ස්වභාවය කියන්නේ ලෝකයට ඇත්ත නෙවෙයි. දැන් අපි දහම උදව් කරගන්නේ මොකටද? ඇත්ත ඇටි ඇටි දෙන්නේ. දැන් ලෝකයට ඇත්ත. එතනින් තමයි පටන් ගන්න ඕන. හරි. මල වෙනස් වෙලා යනවා. ඔක බලන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ශරීරය වෙනස් වෙලා යනවා. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් තව වයසට යනකොට මෙහෙම නෙමෙයි. ඕක බොරු නෙමෙයි, ඕක ඇත්ත. හැබැයි කාටද ඇත්ත? මලක් තියෙන කෙනාට ඕක ඇත්ත. ශරීරය තියෙන කෙනාට ඕක ඇත්ත. හරි. එක තව ටිකක් තීරෙයි අර වතුරට එබෙන බල්ලා හිතන අර අර බල්ලා වෙනස් වෙලා යනවා මම පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් තව වයසට යනකොට ඔහොම නෙමෙයි ඒක බොරුයි කියන්න පුළුවන්. බල්ලාගේ ලෝකෙට ඇත්ත. එතකොට දැන් බල්ලා ඔය අපි කරන විදර්ශනයේ කළොත් මලක් තියෙනවා ඔක වෙනස් වෙලා යනවා. බල්ලෙක් ඉන්නවා ඌ වෙනස් වෙලා යනවා. යම් කිසි ඇත්තක් දැකේ. මේ ඇත්ත ඇති හැටි ඉද දකිනේ. දැන් බල්ලා කවදාවත් ඇත්ත අවබෝධ කරයිද? අර ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා බලලා නෑ නේද? මද යාට කවදාවත් නුවණක් ඇයිද මං හදාගත්තු බල්ලෙක් එළියේ ඉන්නවා කියලා මෝඩගමකට අහු වුණා කියලා. දැන් බලන්න එළියේ ඉන්න බල්ලා වෙනස් වෙනවනේ. එතකොට ඔතන වෙනස තියෙන්නේ රූපේ බාර අරගෙන ඒකේ ලක්ෂණ ටික බලන්න. රූපේ උපාදාන කරලා ඉවරයි. ඊට පස්සේ ඒ රූපෙට මොකද වෙන්නේ කියලා ඔය බලන්න. නේද? තට ඔන්න ඕක තේරුම් ගන්න ඕක ලෝකෙට ආйти. ඕක ආර්ය ප්‍රතිපදාව වෙන්නේ නැහැ. එදන ඇත්ත දකින්න මාර්ගෙ වෙන්න බෑ. නේද? ඕකෙන් අවබෝධ වුණොත් තමයි පුදු. හරි.
ඒ ලෞකික සම්මාදිටිය.
ලෞකික සම්මාදිටිය. ලෝකෙට ආйти ඇත්ත තමයි ඔය අවබෝධ කරන්නේ කහරි. ඒ බැලීමේ උදව්වකුත් තියෙනවා. ඒ උදව්ව තමයි බල්ලට ඇලීමක් තිබුණා නම් ඕක නැති කරගන්න පුළුවන්. වෙනස් වෙන බල්ලෙ මෙයන්ත් ඒ බල්ලෙ ඉතින් මොකට දැලෙන්නේ? තරහක් ඇති වෙලා තිබුණා නම් ඒකත් අඩු කරගන්න පුළුවන්. ඔය වෙනස් වෙලා යන බල්ලට මොකටද තරහ ගන්න? ප්‍රශ්නේ තියෙන්නේ මෝහය. මුලාව දුරු වෙන්නේ නැහැ. ඔකේ ඇලීම ගැටීම තුනිය. හරි. ඇලීම ගැටීම තුනිය කිරීම තමයි නීවරණ යටපත් කිරීම කියන්නේ. අර එතකොට ඔය
100%ක්ම
ඔය සමතෙන් කරන වැඩේ උතන වෙනවා. පංචනීවරණයටපත් කරනවා ඔය බැලීම තුල. මල වෙනස් වෙනවා කියලා බැලීම තුල මලට ඇලීමක් තිබුණා නම් ඔබ තුන් වෙනවා. ගැටීමක් තිබුණා නම් ඒකත් අඩු වෙනවා. ඒ කියන්නේ නීවරණයටපත් කරනවා. ඒක ඕන නීවරණයටපත් තුන මනසට තමයි ධම දකින්න පුළුවන්. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ආර්ය දර්ශනේ එතකොට අපි අපේ වැරද්ද තමයි අපි අරක කරලා නිවන් දකින්න පුළුවන් කියලා හිතුවොත් අන්න මුලාවක් තමයි කරන්නේ. ලෝකෙට ආйти මාර්ගයේ ලෝකෝත්තර දර්ශනේ අඳුරගත්තේ නෑ. සම්මා දිට්ඨිය ආවේ නෑ. හරි අන්න ඕක තමයි මේකේ දකින්න මොන තේරුම් ගන්න ඕන තැන. දහමෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන.
මේ සියලු දේම සිත විසින් නිර්මාණය කරගත් දෙයක් හැටියට තමයි දකින්න ඕනේ කියන කාරණාවලට මම කියන්නේ.
ඒක ආයතන පැත්තෙන් බලලා ඉන්න ඕනේ. දැන් අපි නිකන් කියන්න ගියොත් මලක් නැහැ ඔබ හිතෙන් හැදුවේ කියලා දෘෂ්ටිගත වෙනවා.
කර්ණ කාර්යතේ ඇහින්
ඒක වැටෙනවා උච්ඡේදවාදෙට. මුකුත් නැහැ. එහෙම නැත්තම් විඥානවාදෙට වැටෙනවා. හිතෙන් හදපු දේවල් විතරයි එළිය තියෙන්නේ කියලා. ඒ දෘෂ්ටියටත් නොවැටි මෙතන තියෙන මේ පටිච්ච සමුප්පන්න භාවය කියලා දෙයක් දකින්න. ඇත්ත නැත දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැහැ පටිච්ච සමුප්පාදේ. අපිට වෙලා තියෙන්නේ මලක් තියෙනවා ඕක වෙනස් වෙනවා කියලා මලක් නැහැ කියලා කියන්න හදනවා. ශරීරයක් තියෙනවා ඕක වෙනස් වෙනවා කියලා ශරීරයක් නැහැ කියලා කියන්න හදනවා. ඇහක් තියෙනවා ඕක වෙනස් වෙලා යනවා එහෙනම් ඇහක් නැහැ කියන්න හදනවා. එතන තියනවා කියන එකෙන් පටන් ගන්න නෑ කියන එකට නම් පණි. අවබෝධයක් එන්නේ නෑ. එක දෘෂ්ටියක ඉඳලා තව දෘෂ්ටියකට පණිනවා මිස. මොකද ඔය බැලීම තුල පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙන්නේ නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේත් නෑ. හරි. ඕක වෙනස් වෙනවා කියලා. කොච්චර බැලුවා ඔකේ පැහැදිලි නුවණක් එනවා මේක දකිනකොට. ඇයි මෙහෙම කියන්නේ කියලා. දැන් ඔතනම බලන්න අර මල වෙනස් වෙනවා කියන එක අපි තව පොඩ්ඩක් වෙනස් විදිහකට බලුවොත්. මලක් එතන තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්? ඇහෙන් දැකලා. ඒක ඇහැගෙන නුවණ තියෙන කෙනා මොකද්ද බලන්නේ? ඇහැට පුළුවන් දෙවිය තියෙන දේ පෙන්වන්න. බෑ එහෙ හැකියාව වර්ණ සංඥාවක් උපදින එක. හරි. වර්ණ අන්ධතාවය තිබුණා හැක්නම් ඒ වෙන පාටක සටහනක් උපත්ත. එතකොට හිත දකින්නේ ඇහැ සකස් කරපු දේ. එළියේ තියෙන දේ නෙවෙයි. එහෙනම් අපි ඇහෙන් දැකලා හිත දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. එතන ಜಾති දෙකක් උදව් වුණා වර්ණ සංඥාවයි පෙර අද්දකින්. ඒ දෙක උදව් කරලා හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබතුමා දකින්න එක වෙනස් ඔබතුමා දකින්න එක වෙනස් මම දකින්න එක තව එකක් නේද අපේ හිතේ පෙර අද්දකීමනුව හදපු දේ. ඕක එහෙනම් එළියේ තියෙනවා කියලා විශ්වාස කළේ අපේ මෝඩකමට නේද? ඔන්න දැන් පෙන්නනවා රෝස මල කියන්නේ මොකද්ද? ඒක හටගත්තේ කොහොමද? එතකොට පේනවා මෙතන අවිද්‍යාව ආයතන පිරිසිඳ දැකලා නැතිකම, සිහිය නුවණ නැතිකම. නේද? අවිද්‍යාව තියෙනකන් අපි එළියේ මල පිළිගත්තා. අවිද්‍යාව තියෙනකන් වතුරේ බල්ලා ඉන්නවා කියලා බල්ලා පිළිගත්තා. ඔය දෙකේ වැඩි වෙනසක් නැහැ. ඇහෙන් දැකලා පේන දේ එළියේ තියෙනවා කියලා බාරගත්තා. ඕක තමයි රූප උපාදාන. එතට අර්ථන රෝසමල තියෙනවා කියනකොට රූප උපාදාන කියලා ඔන්න නුවණ එන්න ඕන. ඔකට බුදුහාමුදුරෝ කියනවා දුක. දැන් දුක අඳුරගත්තා නම් අපි බලනවා දුක්ඛ සමුදය. ඕක හටගත්තේ කොහොමද? මේ ආයතන මුලාවෙන් නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා නුවණන්නේ. ඇහෙන් පද්දපු දේ ගැන හිතන්න ගිහිනුයි ඕක දැනගත්තේ කියලා සිහිය නුවණ නැහැ. සිහිය නුවණ තිබුණොත් එළියේ මලක් බාර ගනීද? නැහැ. එදාට කියන්න පුළුවන් මල නිරෝධයි කියලා. දැන් වතුරට එබෙන බල්ලට නුවණක් ආවොත් නේද? හිතෙන් හදපු බල්ලයි ඔය එළියේ තියෙනවා කියලා බාරගත්තේ. ඒ කියන්නේ අපේ මට්ටමේ නුවණ ආපු දවසට වතුරේ බල්ලෙක් පිහි දැන් ඒ